Question number six, Honorable Harshal Rajakorna to ask the Minister of Health and Mass Media.
නියෝජ්‍ය කතානායකතුමනි එතුමා අහන ප්‍රශ්නේ එක කොටස තියෙන්නේ පිළිකා රෝග සඳහා ලබා දෙන ඇනස්ට්‍රසෝල් ඖෂධය පිළිකා ජාතික පිළිකා ආයතනයේ තියෙනව නැද්ද කියන එක 2025 පෙබරවාරි 22ට පෙර දෙසැම්බර් මාසයේ අගසති දෙකේ සහ ජනවාරි මාසයේදී මේක යම් හිඟයක් පැවතුණා පෙබරවාරි 22 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයේ අංශයෙන් ඇනස්ට්‍රසෝල් ඖෂධ 282,000ක ප්‍රමාණයක් රෝහල් ලබා දීලා තියෙනවා. ඒ නිසා දැන් ඒ ඖෂධය හිඟයකින් තොරව රෝගීන් සපයන්න පුළුවන්කමක් තියෙනවා. එතුමා අහන්නේ ඊළඟට A2 ඒ සම්බන්ධ රෝගීන්ට වෙච්ච අපහසුතාවය. ඔව් ඒ හිඟ කාලේ අපහසුතාවයක් තිබුණා. නමුත් දැන් ඒක අපිට ක්‍රමානුකූලව කරගෙන යන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ ඈ කොටස තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වතු හිරිපිටිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරු හිඟය සම්බන්ධයෙන්. ගරු මන්ත්‍රීතුමනි, මල්වතු හිරිපිටිය ප්‍රාදේශීය රෝහල සඳහා අනුමත වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩල සංඛ්‍යාව 3කි. 2024 8 22 වන විට මෙම රෝහලේ වෛද්‍ය නිලධාරීන් 3 දෙනෙක් සේවයේ නිරත වූ අතර ස්ථානමාරු නියෝග යටතේ තවත් එක් වෛද්‍යවරයෙක් සේවයට වාර්තා කර ඇත. ඒ අනුව වෛද්‍යවරු 4ක් හිටියා. ඒ වෙනකොට එම ස්ථානමාරු නියෝග මත සේවයට වාර්තා කළ නව වෛද්‍යවරයා සමග වෛද්‍ය කාර්ය මණ්ඩලය 4ක් වූ අතර එය අනුමත වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉක්මවා යන්නක් වූ බැවින් ස්ථානමාර නියෝග මත සිටි එක් වෛද්‍යවරයෙක් 2024 සැප්තැම්බර් 12 දින මුදාහැරීමට කටයුතු කර ඇත. ඒ අනුව ඒ වෛද්‍යවරයන් 3 දෙනෙක් වෙනවා කාඩ්‍රයකට හරි. මීට අමතරව එක් ලියාපදිංචි වෛද්‍ය නිලධාරිනියක්ද සේවය කරන අතර සේවා අවශ්‍යතාවය සලකා බලා පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරියෙක්ද අනියුක්ත කර ඇත. ඒ අනුව මේවන විට වෛද්‍ය කාර්ය මණ්ඩලය 5ක් වන අතර රෝහලේ රාත්‍රී සේවා මුල රෝගී සත්කාර සේවාවන්ද ඇතුළුව අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගන්නට ලැබේ. දෙවන කොටස ඉහත ඈ 91 පැන් නොනගී ඈ මේවන විටත් මෙම රෝහලේ 5 දෙනෙකු වෙනුත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමගින් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන ලැබේ.
මගේ අතුරු ප්‍රශ්නෙට එන්න කලින් ඇමතුමා, මේ දෙවැනි කොටසේ මල්වතු හිරුපිටියේ ප්‍රදේශයේ ඒ රෝහලේ තියෙන තත්ත්වය ඇත්තටම ඔය පිළිතුරේ කොහොම තිබ්බත් ඇත්තටම ඒ කාර්ය මණ්ඩලයේ අඩුපාඩු නිසා ඒ කරන සේවාව අඩාල වෙලා තියෙනවා. ඒ වගේම එතන මෙතනින් අයින් කරන්න යනවා කියන මතයක්ත් තියෙනවා. ඒකට අවශ්‍ය විදිහට මේ කටයුත්ත සිදු වෙනවා කියන අදහසක් තමයි ප්‍රදේශවාසීන්ට තියෙන්නේ. මා නියෝජනය කරන ප්‍රදේශයේ මගේ නිවසේ ළඟ තියෙන රෝහලක් නිසා ඉතා පැහැදිලිවම මේ අඩාල වීමක් සිදු වෙලා තියෙනවා. කරුණාකරලා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඒ නිවැරදි තොරතුරක් ඔබතුමාම මං හිතන්නේ නිලධාරීන්ගෙන් දෙන තොරතුරුවලට අමතරව යම් පරීක්ෂණයක් සිදු කරවතින් හොඳයි කියලා මං හිතනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් මේ පිළිකා රෝගීන්ට පමණක් නෙමෙයි ඇමතුමා, මේ සෑම රෝහලකම මේ බෙහෙත්වල හිඟය ඉතාම දරුණු ලෙස තියෙනවා. ඒක පිළිකා රෝගී කියන මම මේක විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ යොමු කරේ. ඒක පිළිකා රෝගීන්ට තියෙන එක මේ මං ඉතාම අසාධ්‍ය තත්වයකට පත් වුණ නිසා. නමුත් හැම රෝහලකටම ගියවොතින් ඒ රෝහලක් ළඟ තියෙනවා ෆාමසීස් ඕපන් කරලා. ඒ ෆාමසීස් ඕපන් කරලාම තියෙන්නේ ඇත්තටම විශේෂයෙන්ම මේ රෝහල්වල නොමිලේ ලබා දෙන බෙහෙත්වල ලොකු හිඟයක් තියෙනවා. ලයිස් දුන්නොතින් ප්‍රිස්ක්‍රිප්ෂන් එකේ බෙහෙත් වර්ග 5ක් බෙහෙත් වර්ගයේ එකක් හෝ දෙකක් තමයි රෝහලෙන් තියෙන්නේ. ඉතින් පිටින් තමයි ගන්න වෙලා තියෙන්නේ. ඒක දරුණුවට පත් වුණා ආර්ථික අර්බුදයත් එක්ක. ඒක තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒකට ප්‍රධානතම හේතුව හැටියට වෛද්‍යවරුන් කියන්නේ නිසි වෙලාවට ඒ ඕඩර්ස් ලබා දීම පිළිබඳව අවධානය යොමු වීමක් සිදු වෙලා නැහැ. එය සාර්ථකව සිදු වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ ඇනවුම් කිරීමේ ක්‍රමවේදය තවමත් ගැටලුකාරී තත්ත්වයේ පවතින නිසා තමයි මේ කටයුත්ත සිදු වෙලා තියෙන්නේ කියන එක. ඔබතුමා ඒ පිළිබඳව යමක් කිව්වනම්?
ගරු මන්ත්‍රීතුමා, ඔබ කියපු කාරණය නිවැරදි. ක්‍රමවේදය ඒක තමයි. ඒ කියන්නේ ඇනවුම් කරලා යම් කාලයක් ගත වෙනවා මේ ඖෂධ එන්න. අපි ජනවාරි මාසේ ඇනවුම් කරලා නෙවෙයි අප්‍රේල් මාසේ ඖෂධ එන්නේ. අතරම ගත්තොත් සාමාන්‍යයෙන් මාස 9යි සති 2ක් ගත වෙනවා ඔය සියලු ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්න. ඔබතුමා දන්නවා පහුගිය කාලේ විශේෂයෙන් 2023 සහ 24 කියන වර්ෂවල ඇනවුම් ලබා දීමේදී සැලකුතු ප්‍රමාදයක් වෙලා තියෙනවා. අන්න ඒක තමයි දැන් අපි මුහුණ දෙමින් තියෙන ප්‍රශ්නය. එතකොට ඇත්තටම අපේ අපි මධ්‍යම MSD එක හරහා වෛද්‍ය සැපේ මංශය හරහා ඖෂධ 862ක් තමයි අපි ලබා දෙන්නේ. එතනදිත් යම් ප්‍රමාදයක් වුණා නම් රෝහල් වලට ප්‍රාදේශීය මිලදී ගැනීම සඳහා මෙවර අය වෙනුත් අපි රුපියල් බිලියන 40ක් වෙන් කරලා තියෙනවා. මේ තියෙන මේ ප්‍රශ්නය निराකරණය කර ගැනීම සඳහා. එතකොට මේ ඇනෝම් සම්බන්ධයෙන් ඉදිරියට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි මේ අපිට කළමනාකරණය කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ මීට අවුරුදු 1.5කට 2කට විතර ඇනෝම් ලබා දීමේදී, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීමේදී, සමහර සැපයම්කරුවන් තෝරා ගැනීමේදී සහ සමහර TC වල මේ ටෙක්නිකල් ඉවැලියුෂන් කමිටි වල සමහර තිබුණු ප්‍රොපර්ටි ප්‍රශ්න ඒ ආදී නිසා තමයි සමහර ඖෂධවල හිඟයන් පවතින්නේ. එවැනි අවස්ථාවලදී එකක් ප්‍රාදේශීය මිලදී ගැනීම කරන්න අපි රෝහලට මුදල් ලබා දීලා තියෙනවා. දෙක සමහර අවස්ථාවල අපි ඇත්තටම සමහර රාජ්‍යයන් එක්ක විශේෂයෙන් ඉන්දියානු රාජ්‍යයත් එක්කම කතා කරලා සමහර ඖෂධ ලබා දීලා තියෙනවා රෝහල් වලට. යම් තැනක යම් ඖෂධයක හිඟයක් පවතිනවා කියන එක මම පිළිගන්නවා. ඒක නැහැ කියලා කියන්න බෑ කාටවත්. නමුත් ඒක අනිවාර්ය වශයෙන්ම මේ ක්‍රමවේදය ඇතුළේ සිදු වෙන ප්‍රශ්නයක් නිසා වෙන එකක්. පිළිකාරෝහල් සම්බන්ධයෙන් නම් ඒක විටින් විර පැන්නගෙන ඒකට අපි විවිධාකාර පිළිතුරු ලබා දෙමින් පවතිනවා.
ඇමතුමා, ඒකත් එක්කම මම අදහස් දක්වනවා, ඒ එක පැත්තකින් ඇනවුම් කිරීමේ ප්‍රමාදය, අනිත් පැත්තෙන් තමයි ඖෂධ නීතිගත සංස්ථාවේ මේ සප්ලයර්ස්ලට විශාල වශයෙන් ගැටලුකාරී තත්වයකට පත් වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ කියන්නේ යම් පහුගිය කාලේ වෙච්ච සිදුවීම් එකත් වෙන්න පුළුවන්. අඩුගානේ ඒ ඖෂධ සප්ලයර්ස්ලට පිළිබඳව යම් ගැටලුවකදී සාකච්ඡාවක් කිරීමටවත් අපොයින්ට්මන්ට් එකක් ලබවත් ලබා දෙන්නේ නැහැලු. ඒ ඒ ඒ පිළිබඳව සප්ලයර්ස්ලා කොච්චර දුරට ගැටලුකාරී තත්වයකට පත් වෙලා තියෙනවා කිව්වොතින් දැන් ඒවට ඒ බෙහෙත් වලට ඒ බිඩ් කරන්නවත් ඒගොල්ලන්ට උමනාවක් නැති මට්ටමටපත් වෙලා තියෙනවා. එතකොට ඒ එක පැත්තකින් සප්ලයර් සහ ඒ නිලධාරීන් අතර යම් ගැටලුකාරී තත්වයක් පත් වෙලා තියෙන නිසා මේ අර්බුදය තවත් උග්‍ර වෙන්න පුළුවන් අනාගතයේදී. එම නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා.
වෙන ප්‍රශ්න හරිද?
දෙවෙනි ප්‍රශ්නේ, ඊයේ දිනේදී දෙරණ රූපවාහිනී ප්‍රවෘත්ති අවස්ථාවේදී කොළඹ මහරෝහලේ එක්ස්රේ යන්ත්‍ර 3ක් අක්‍රිය වීම පිළිබඳව දැනුවත් කරා. මේක මීට කලින් එක්ස්රේ යන්ත්‍ර 2ක්ද කොහෙද කැඩලා තිබ්බේ, ඒ ඉතුරු වෙලා තිබ්බෙත් එකයි. ඒ දවසකට පැය 24ක් ඇතුළත ඒ එක්ස්රේ යන්ත්‍ර වලින් 600ක් 800ක් අතර ප්‍රමාණයක් ඒවට ඒ පාවිච්චි කරනවා කියලා ප්‍රකාශ කරා. ඉතින් දැන් මේ තුනම දැන් කැඩලා තියෙනවලු. ඒ පිළිබඳව විශේෂ අවධානය ඔබතුමාගේ යොමු කරනවා නම් හොඳයි.
හොඳයි, මේ සාමාන්‍යයෙන් ඔය විටින් විට ජාතික රෝහල් ඇතුළු මහ රෝහල් වල උපකරණ බිඳ වැටීම් වලදී මන්ත්‍රීතුමා අපි ඒකට ප්‍රතික්‍රමයක් හැටියට ඇත්තටම අපි පෞද්ගලිකව සේවය ලබා ගන්නවා ඒ කෙටි කාලය ඇතුළතදී. ඔබ සමහර සමාගම් මේ රුපියා වලට කාලයක් ගන්න නිසා ඔබතුමා කියපෝ අර පළවෙනි ප්‍රශ්නයට මේවර අපි ජනවාරි 30කට කලින් වයිස් සැපයීම් අංශය ඖෂධ මේ SPC එකට අවශ්‍ය ඇනෝම් ලබා දීලා තියෙනවා. දැන් ඇත්තටම සැලකිතු මට්ටමකට ඖෂධ සහ ශල්‍ය උපකරණ සඳහා මේ ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ක්‍රියාවලිය සිදුවෙමින් පවතිනවා. සාකච්ඡා ලබා දීලා තියෙනවා චේම්බර්ස් වලට, දේශීය නිෂ්පාදකයන්ට වගේම ආනයනකරුවන්ගේ ඒ චේම්බර්ස් වලට සාකච්ඡා ලබා දීලා තියෙනවා. කාට හරි සැපයම්කරුවන්ට ඒගොල්ලන්ගේ පුද්ගලිකව ඒගොල්ලන්ගේ සැපයම් ක්‍රියාවලිය ප්‍රශ්නයක් පවතිනවා නම් SPC චේයාර්මන් හම්බෙන්නත් පුළුවන්, නැත්නම් අමාත්‍යංශ මොන ගැහෙන්නත් පුළුවන්. ඔබතුමා දන්නා අයටත් අපි සාකච්ඡා ලබා දීලා තියෙනවා. එනිසා ඒ ක්‍රියාවලිය විධිමත් භාවයකට අරගෙන තියෙන්නේ. මුදල් ගෙවීමේ ප්‍රශ්නත් අපි මුදල් අමාත්‍යංශයත් ගෙනහල්ලා පහුගිය සති සාකච්ඡා කරලා ඒගොල්ලන්ට සැපයීම් ලබා දෙන්න, මේ මුදල් ලබා දෙන්න කියලා කිව්වා. ඒ සැපයීම් කරුවන්ගේ පැත්තනොත් පහුගිය කාලේ කරපු ලද කරන ලද යම් යම් අතපසුවීම් නිසා ඒගොල්ලොත් SPC එකට ගෙවන්න මුදල් ප්‍රමාණිකුත් තියෙනවා. ඉතින් මේක අපි දෙගොල්ලොම සාකච්ඡා කරලා, මොකද අපිට අවශ්‍යතාවය තිබෙන්නේ රෝගීන්ට ගුණාත්මක තත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව ලබා දීම, ඒ ක්‍රියාවලියේ තිබෙන තාක්ෂණික දෝෂ නිරාකරණය කරගෙන යන බව කියන්න පුළුවන්.
Question number 7, Honorable Athul Velandagoda. Honorable Ravi Karunanayake, I'll be making a precedence in this if I have to do that. And someday somebody is going to call me that I'm unfair like yesterday. So I think I should stick to what has been the routine so far. I'm very sorry I can't. So I will call upon the question. So, yeah, okay, you may table that, Honorable Ravi Karunanayake. Yeah, so you may table that and I will proceed to the next. Honorable Minister.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ගරු රවි කනනායක මන්ත්‍රීතුමා අහන 22 හතර ප්‍රශ්නකට අදාළව පිළිතුර ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ලබා දෙන්න කටයුතු කරනවා.
Okay. Is that all right? Question number 7 for oral answers, Honorable Athula Velandagoda to ask the Minister of Environment.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉදිරිපත් කර ඇති ප්‍රශ්න වලට පිළිතුරු විමසනවා.
එක, හම්බන්තොට තිස්සමහරම ලුණුගම්වැයර සූර්යවව අම්බලන්ගොඩ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට මායිම පවතින අලි කලමනාකරණ රක්ෂිත භූමිය තුළ අනවසර ඉදිකිරීම් හා වගාවන් ඇති බවත්, එය වනාලින්ගේ ජීවන පැවැත්මට විශාල බාධාවක් බවත් ඔබතුමා පිළිගන්නේද? පිළිගන්නවා. 2021 4/9 දින අලිකලමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ අතර, එම රක්ෂිතය ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විටත් එම රක්ෂිතය තුළ පිහිටි ඉඩම්වල අවසරලත් මෙන්ම අනවසර ඉදිකිරීම් වගාවන් පැවතුණා. එක, එම අනවසර ඉදිකිරීම් හා වගාවන් කවරේද? මේ සම්බන්ධයෙන් මේ වනතෙක් විධිමත් පරීක්ෂණයක් සමීක්ෂණයක් සිදු කරලා නැහැ. නමුත් ඉදිරියේදී ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සමීක්ෂණයක් සිදු කරලා ඒ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම්තුමා සහ අනිකුත් අදාළ ආයතන සමග ඒකාබද්ධව සමීක්ෂණ කටයුත්තක් ආරම්භ කරන්න දැනටමත් උපදෙස් දීලා ඒ පිළිබඳව ඉදිරියේදී ඉතාම ඉක්මනටම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දෙක, ඉහත සඳහන් අන්නවසර ඉදිකිරීම් හා වගාවන් සම්බන්ධයෙන් ගනු ලබන කෙටිකාලීන හා දිගුකාලීන පියවර වෙන්වෙන් වශයෙන් කවරේද? රක්ෂිතය ප්‍රකාශයකට පත් කළ පසු කරන අනවසර ඉදිකිරීම් සම්බන්ධව වනජීවී දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල පියවර ගන්නවා. ඒ වෙනුවෙන් උපදෙස් ලබා දීලා තියෙනවා. දිගුකාලීන පියවරක් වශයෙන් අදාළ ඉඩම්වල හිමිකම් දරන ආයතන සමග සාකච්ඡා කරලා ඒවා ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරලා තමයි ඒගොල්ලොත් එක්ක ඒ අදාළ පියවර ගන්නේ. ඉන් සෑහීමකට පත් නොවන අවස්ථාවලදී එම අනවසර ක්‍රියාකාරකම් වලට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගැනීමට ගැනීමට අපේක්ෂා කරනවා. 3, ඉහත සඳහන් අලිකල්මනාකරණ රක්ෂිත භූමියේ පිටත ඇති ජනාවාස හා වගාබිම් වලට වනාලි කඩාවැදීම හේතුවෙන් සිදුවන ජීවිත හා වගහානි උච්ච අවස්ථාවකට පැමිණ ඇති බව දන්නේද? ඔව්, ඒ පිළිබඳව අපි දන්නවා. 1, හතරවැනි කොටස එසේ නම් ඒ හේතුවෙන් මේ දක්වා මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව සහ වනාලි සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් කොපමණද ඒ පිළිබඳව 2015 සිටම තියෙනවා විස්තර විශේෂයෙන්ම අලිමරණ ගත්තොත් එහෙම 2015 සිට 2025 පෙබරවාරි අන්තිම 28 වෙනකන් අලි මැරිලා තියෙනවා 142ක් ඒකේ අවමය වාර්තා වෙනවා 2015 සහ 2016 අලි 5 දෙනෙක් ඒකේ උපරිමයේ හැටියට වාර්තා වෙලා තියෙනවා 2020 සහ 2022 දී අලි 21ක් මියදිලා මැරිලා තියෙනවා ඒ වගේම මිනිස් මරණ හැටියට ගත්තොත් එමෙ මිනිස්සු 2015 සිට 2025 2025 පෙබරවාරි 28 වෙනකන් මිනිසුන් මිය ගිහිල්ලා තියෙනවා අලි පහර දීම නිසා 65 දෙනෙක් මේකෙන් අවමය වාර්තා වෙන්නේ මිනිසුන් දෙදෙනෙක් 2015 දී උපරිමයක් හැටියට අපි වාර්තා වෙලා තියෙනවා 2023 දී 13 දෙනෙක් මිනිසුන් මිය ඇදලා තියෙනවා එතකොට ඒ අදාළ වසරවල මියගිය ප්‍රමාණය මෙතන සඳහන් වෙලා තියෙනවා අවශ්‍ය නම් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මේක ලැබෙන්න සලස්වන්න. ඒ වගේම කොපමණද යන්න මේ සභාවට ඉදිරිපත් කරනවා. ඔව් මම ඉදිරිපත් කෙරුවා. ඊට පස්සේ ඈ යන්න එසේ නම් ඒ බන්ද මේක අදාළ නොවේ.
ඔව් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය නියෝජ්‍ය කතානායකතුමනි නියෝජ්‍ය ඇමතිතුමන් විසින් ඉදිරිපත් කරපු ඒ පිළිතුරත් එක්ක විශේෂයෙන් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ තිස්සමාරාම ආසනයේ ආශ්‍රිත තමයි මේ ප්‍රධාන ප්‍රාදේශීයකම් කොට්ටාස 5 මේ ප්‍රශ්නේ දැන් ප්‍රමුඛවම උත්සන්න තැනට ඇවිත් තිබෙන්නේ. එතකොට දැන් මේක සම්බන්ධයෙන් අපි දන්නවා කාලය තිස්සේ විවිධ විදිහේ ක්‍රියාමාර්ගවලට ගිහින් තියෙනවා පැවිදි රජයන්. නමුත් තිරසාර උත්තරයක් නැත මේක පාලනය කරගෙන ජනතාවත් සහ මේ වනජීවීන්ගේ ජීවිතත් සහ දේපළත් රැකෙන විදිහේ ක්‍රියාකාරකමකට හරි විදිහේ ඒ තාක්ෂණය සහ ජනතාව සම්බන්ධ කරගත්ත ක්‍රියාවලියක් මේ දක්වා පවත්වගෙන අසමත් වෙලා තිබුණා. ඒ නිසා දැනට දැන් මේ තත්ත්වෙත් එක්ක මේක පාලනය කරගන්න රලි වැට කියන්නේ ඒකේ තාක්ෂණික වශයෙන් විවිධ යෝජනා තිබෙනවා. ඒතර අපේ ඉල්ලීම තමයි ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ගවලදී වත්මන් ආණ්ඩුව විදියට මේ සඳහා ගන්න ක්‍රියාමාර්ග අතරේ දැනට ඔබතුමා පැත්තෙන් යෝජනාවක් තියෙනවද? විදුලි වැටක් හෝ එවැනි යෝජනාවක් සහිතව මේකට මැදිහත් වෙන්නේ කොහොමද කියන එක.
ඔව් ගරු මන්ත්‍රීතුමා මෙහි විදුලි වැට ඇත්තටම ගත්තොත් එහෙම මේ වෙනකොට කිලෝමීටර 165ක් පමණ ඉදි කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියට කිලෝමීටර 85ක් ඉදිකරන දැනට ඉතිරිව තියෙනවා. ඒක නෙවෙයි කිලෝමීටර 10ක වගේ වැඩ ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් මමත් ගරු ඇමතිතුමාත් පෞගිය 4 වෙනිදා අප්‍රේල් 4 වෙනිදා මේ ප්‍රදේශයේ සංචාරයක් කෙරුවා මේ පිළිබඳව සොයා බලන්න. එහිදී ඇත්තටම ගත්තොත් එහෙම මේ විදුලි වැට ඉතාම ඉක්මනින් ඉතුරු කිලෝමීටර 85 ඉදි කරලා වැඩ කටයුතු නිමා කරන්න අපි සූදානමින් ඉන්නවා. ඒ පිළිබඳව අපි අදාළ ක්‍රියාමාර්ග ගන්නවා අරගනිමින් සිටිනවා. ඒ වගේම ඒ ප්‍රදේශයේ සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන සහ ඒ ප්‍රදේශයේ ගොවි සංවිධාන එක්ක අහු වෙලා මේකට අපිට උදව් කරනවා. ඒගොල්ලෝ අපිට විදුලි බල මණ්ඩලයෙන් විදුලි කොන්ක්‍රීට් කණු ප්‍රමාණයක් අපිට ලබා දීලා තිනවා. කොන්ක්‍රීට් කණු 100ක 96ක වගේ ප්‍රමාණයක් ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා ඒක දෙන්න. මම හිතනවා අපි ඒ කණු ටික ඉතාම ඉක්මනටම හෙට අනිද්දාම ඒ ටික අරගෙන විදුලි වැට ඉදිකිරීමේ කටයුතු දැන්ටමත් ආරම්භ කරලා සහ ආරම්භ කරමින් ඉන්නවා. ඒ වගේම මේකේ ඉතාම ඉක්මනට වනජීවි දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඒ වගේම අපිට මං හිතනවා මේවර අයවැයෙන් වෙන් වෙච්ච යම් මුදල් ප්‍රමාණයකුත් මේ සඳහා අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම කරලා ඉවරලා අපි මේ විදුලි වැට පළවෙනි කාර්ය හැටියට මේ විදුලි වැට ඉදිකිරීම සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදුලි වැටම පමණක් නෙමෙයි ඇත්තටම මේ විදුලි වැට නඩත්තු කටයුතු සිද්ධ කරන්න ඕනේ. මේ විදුලි වැට නඩත්තු කටයුතු සිදු කිරීම ඇත්තටම ගොඩාක් විදුලි වැටවල් අසාර්ථක වෙන්න හේතුව විදුලි වැට නඩත්තු කිරීමේ ගැටලුව. ඉතින් මම හිතනවා මේ විදුලි වැට නඩත්තු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වෙනුවෙන් බහුකාර්ය සේවකයන් තුන්දාස් පන්සිය තිස් එකක වගේ ප්‍රමාණයක් අපි ස්ථිර කරන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. නමුත් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන නිසා ඒක ස්ථිර කිරීමේ අපහසුතාවක් වෙනවා. එතකොට මේ මැතිවරණය ඉවර වූ විගසම මේ භාගකාර සේවකයන් ස්ථිර කරලා මේ විදුලි වැට නඩත්තු කිරීමේ කටයුතු සහ විදුලි වැට ආරක්ෂා කිරීමේ වැඩ කටයුතු වලට මේගොල්ලෝ ක්‍රමවත්ව වනජීවී දෙපාර්තමේන්තුවෙන් විසින් යොදවන්න අදාළ සැලසුම් සිදු කරනවා.
ප්‍රශ්නය මේ නියෝජ්‍ය ඇමැතිතුමනි, දැන් මේ සම්බන්ධයෙන් ඔබතුමා ඇතුළු පරිසර ඇමැතිතුමත් සොයා බැලුවා. මේ නමුත් දැන් මේ පිළිබඳව තියෙන්නේ මේ රජයට පමණක් නෙවෙයි, දැන් ගොවි ජනතාව සහ ප්‍රදේශයේ ජනතාවගේ පැත්තෙන් තියෙන අදහස් තමයි ඔවුනුත් මේ ක්‍රියාවට දායකත්වය සපයමේ මේක අඛණ්ඩව නඩත්තු කටයුතු සහ මේ පිළිබඳව උන්ට තියෙන ප්‍රශ්නෙට සංවේදීව මේක හරියට පාලනය කරගන්න උන්ගේ උපරිම දායකත්වය දෙනවා. ඒ වෙනුවෙන් රජය සකස් කරගන්න මොකද නිශ්චිත වැඩපිළිවෙළක් තියෙන දීර්ඝකාලීන වශයෙන් මේකට උත්තරයක් විදිහට.
ඔව් ගරු මන්ත්‍රීතුමා, ඇත්තටම අපිට මෙහෙම අපිට මේ අලිමිනිස් ගැටුම අපිට බිඳුව සීරෝ කරගන්න බෑ. නමුත් මේක අවම කර ගැනීම සඳහා අපි අමාත්‍යංශයේ විදිහට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් මේ අලිමිනිස් ගැටුම ඇත්තටම ගත්තොත් එහෙම වනජීවී දෙපාර්තමේන්තුවට තනියම සිදු කළ හැකි කාර්යභාරයක් නොවන බව අපි මං හිතනවා රටක් හැටියටත් අපි සියලු දෙනා මේ පාර්ලිමේන්තුවේ සියලුම දෙනා අපි ඒක අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් ඔබතුමා මතු කරපු එක සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අපි ඇත්තටම ගත්තොත් එහෙම මුළු රට පුරාමත් ඒ වගේම විශේෂයෙන්ම අපි එදා සංචාරයේදීත් අපි මං හිතනවා ඒ දිසාපතිතුමත් එක්කත් සාකච්ඡා කරුවා, රජයේ නිලධාරීන් විශාල පිරිසක් එක්ක සාකච්ඡා කරුවා. අපි එහිදී එකඟ වුණේ ඇත්තටම මේක වනජීවී දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බඳවා ගන්න ලබන බහුකාර්ය සේවකයන් ඒ වගේම ගමේ ඒ ප්‍රදේශවල ඒ ග්‍රාම සේවක වසම්වල ගොඩනගනු ලබන තරුණ සහ ගොවි සංවිධානවල කමිටුවල තරුණ සහ ගොවි සංවිධාන වලින් ගොඩනගනු ලබන අලි ආරක්ෂා අලි මිනිස් ගැටම අවම කර ගැනීමේ සඳහා ගොඩනගනු ලබන කමිටුවල සහභාගීත්වයත් මේ සඳහා යොදා ගන්නයි. ඒ වගේම අපි දැනටමත් යොදාගෙන ඉන්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්වත් මේ සඳහා ක්‍රමවත්ව යොදා ගන්න. ගරු මන්ත්‍රීතුමා, ඇත්තටම ගත්තොත් එහෙම අපි මේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා එක කාර්යයක් තමයි අපේ මෙන්න මේ විදුලි වැට ඉදිකිරීම. මොකද ඒක අලින්ට කරනු ලබන බාධාවක්, මෙන්ටල් බැරියර් එකක් හැටියට තමයි අපි ඒක දකින්නේ. හැබැයි මේක ඉදිකර පමණින්ම ඇත්තටම මේ අලි මිනිස් ගැටුම ඒක අපි ඉදිකරලා ඒක හොඳ නඩත්තුවක් හැටියට කරගත්තු පමණින්ම මේක ඉෂ්ට වෙන්නේ නැහැ. අපි දන්නවා විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේත් අනිකුත් ප්‍රදේශවලත් මේ අලින්ට වෙන් කරලා තියෙන වනසතුන්ට වෙන් කරලා තියෙන භූමීන් ප්‍රදේශවල විශාල වශයෙන් ආක්‍රමණික ශාකයන් පැතිරිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විශේෂයෙන්ම ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ කලපු අන්දර සහ පතොක් වර්ග විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. මම හිතනවා මෙන්න මේවා ටික ඉවත් කරලා අලින්ට අවශ්‍ය කරන අලින්ට සහ අනිකුත් සතුන්ට අවශ්‍ය කරන ඒගොල්ලන්ට අවශ්‍ය කරන ආහාර සහ වතුර ලබා ගන්න අවශ්‍ය කරන පහසුකම් සපයීම සඳහා අපි මේ වෙනකොටත් අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කරලා තිනවා. මොකද අපි ගත්තොත් එහෙම අපි දන්නවා අලියෙක්ගේ සංචරණය සීමා කරන්න ඕනේ. අලියෙක්ගේ සංචරණය සීමා කරන්න නම් අලියෙක්ට අපි දන්නවා සාමාන්‍යයෙන් කිලෝ 150ක විතර වගේ ආහාර ප්‍රමාණයක් ඕනේ. මේ ආහාර ප්‍රමාණය සහ අදාළ වතුර ලීටර් වලින් ගත්තොත් 25ක විතර වගේ දළ එකක් අවශ්‍ය වෙනවා. මෙන්න මේක සපුරා ගැනීම සඳහා ඔහුගේ සංචරණය ඔහු සිද්ධ කරනවා කිලෝමීටර් සමහරලාට 25 ඉඳලා 40 වගේ ප්‍රමාණයකට. අපිට මේ අවශ්‍යතාවය ආහාර සහ ජල අවශ්‍යතාවය කිලෝමීටර් 2-3කින් සංචරණයකින් ඒ අලියට සපුරා ගන්න පුළුවන් නම් ඔහුගේ සංචරණය සීමා කරනවා. එතකොට අපිට පුළුවන් ගම්වැදීමේ ප්‍රවණතාවය, අලින් ගම්වැදීමේ ප්‍රවණතාවය ගොඩක් අඩුකරන්න අන්න ඒ හේතුව පදනම් කරගෙන අපි මේ ගැසට් කරනු ලබන ආරක්ෂිත එහෙම නැත්නම් සංරක්ෂණය කරනු ලබන කලාප සුපෝෂණය කිරීමේ විධිමත් ආකාරයට සුපෝෂණය කිරීමේ ක්‍රියාපිළිවෙල දැනටමත් අපි ගරු මන්ත්‍රීතුමා අපි ආරම්භ කරලා තිනවා. ඉතින් මං හිතනවා අපිට මෙන්න මේ ක්‍රියාවලිය තුළ එකක් පළවෙනි එක තමයි විදුලි වැට නඩත්තුව, විදුලි වැට ඉදිකිරීම සහ නඩත්තුව. ඒ වගේම තමයි මේක රාත්‍රී මුර සංචාර ප්‍රමාණයක් සිදු කර ගැනීම. ඒ වෙනුවෙන් අපිට වනජීවී දෙපාර්තමේන්තුව සතු සම්පත් ඉතාම අඩු ප්‍රමාණයක් තමයි තිබිලා තියෙන්නේ. අපි උපරිම සේවක සංඛ්‍යාවත් එහෙමයි. දැනට ඉන්න සේවක අපි අර බහුකාර්ය සේවක ප්‍රමාණය ස්ථිර කරනු ලබනවා වගේම අනිකුත් නිලධාරීන් බදවා ගැනීම සඳහාත් ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වගේම වාහන ප්‍රමාණය විශාල අඩුවක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි මේ වෙනකොටත් අදාළ අමාත්‍යාංශවලට දැනට අතිරික්තව තියෙන වාහන ප්‍රමාණයක් මේ සංචාර සඳහා යොදා ගන්න රාත්‍රී මුර සංචාර සඳහා යොදා ගන්න පුළුවන් වාහන පිළිබඳව අපි සොයා බලලා ඒ අදාළ ලිපිලේඛන ඉදිරිපත් කරලා තිනවා. ඒවා ලැබුණු විගස ඒ අදාළ සංචාර රාත්‍රී මුර සංචාර සඳහා අපි ඒ ටිකත් යොදා ගන්න බලනවා. ඇත්තටම ගත්තොත් එහෙම මම මේ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරන්න කැමති සමහර දිස්ත්‍රික් ලේකම්වරුන් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන් සමහර ප්‍රාදේශීය සභාවල නතර කරලා තියෙන රාත්‍රී ඩබල් කැප් රථ එහෙම නැත්නම් වෙනත් වූ රථ වාහන මෙන්න මේ වැඩේ සඳහා රාත්‍රී මුර සංචාර සඳහා ඔවුන් විසින් ලබා දෙන අවස්ථාවන් අපිට තියෙනවා. ඉතින් දැනට අපි බොහොම අමාරුවෙන් අන්න ඒ ටිකත් අපි ලබාගෙන මුර සංචාර ටිකත් අපි මේ වෙනකොට සිද්ධ කරන ලබනවා. ඉදිරියේදී මෙන්න මේ වාහන ප්‍රශ්නය සහ සේවක ගැටලු අපිට දිමා කරගන්නෙම ඒ වගේම ප්‍රජාවත් සම්බන්ධ කරගෙන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් සම්බන්ධ කරගෙන නිසි වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙලා මෙන්න මේ අලි මිනිස් ගැටුම සහ අලින් මිය යන ප්‍රමාණයක් මිනිසුන් මිය යන ප්‍රමාණයක් දේපල හානි සිද්ධ වෙන ප්‍රමාණයක් අවම කර ගැනීම සඳහා අපි ඉදිරියේදී ඇත්තටම විශාල වශයෙන් මේ වෙනුවෙන් වෙහෙසිලා කැප වෙලා වැඩ කරනවා කියලා ඔබතුමාට ප්‍රකාශයට පත් කරන්න කැමැතියි.
By order of the Honorable Speaker, the live transmission could be suspended. Can we come to the question, oral questions? We have still to go. Question number 8 on today's listed answers for oral questions. Honorable Mrs. Rohini Kumari Vijayaratna to ask the Minister of Women and Child Affairs.
Garu Katanayakatumani, අමාත්‍යංශය යටතේ ඇති ජාතික කාන්තා කමිටුවේ පැමිණිල් මධ්‍යස්ථානයට හා 19:38 කාන්තා උපකාරක දුරකථන සේවයට 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ඒ විදිහේ පැමිණිලි වාර්තා වෙලා නැහැ. 2022 වර්ෂයේ සිට ජාතික කාන්තා කමිටුවේ පැමිණිල් මධ්‍යස්ථානයට හා 19:38 කාන්තා උපකාරක දුරකථන සේවය වෙත වාර්තා වී ඇති සිද්ධීන් සංඛ්‍යාව 2022 පැමිණිලි 3ක් ලැබිලා තිබෙනවා. 2023 පැමිණිලි 1ක් 19:38 දුරකථන සේවාව ඔස්සේ. 2024 වර්ෂයේදී පැමිණිලි 3කුත් 2025 මේ දක්වා පැමිණිලි 2කුත් ලැබිලා තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව වෙතද රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ වෙනත් ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරතව සිටියදී කාන්තාවන්ට එරෙහිව සිදු කර ඇති ලිංගික හා වෙනත් සාපරාධී ක්‍රියා සම්බන්ධ වාර්තාවන අතර 2015 වර්ෂයේ සිට 2025/3/10 දින දක්වා එම දිසාව වෙත වාර්තා වී ඇති පැමිණිලි සම්බන්ධ වාර්තාව ඇමුණුම 1 ලෙස ඉදිරිපත් කරමි. මම මේ ඇමුණුම 1 සභාගත කරනවා. 2015 ඉඳන්ම තිබෙනවා. ඒකේ මම ආසන්න වශයෙන් මට පිළිතුර සපයන්න පුළුවන්. 2015 විඳිත වර්තා වූ විඳිතයන් සංඛ්‍යාව 4යි, 2016 3යි, 2017 5යි, 2018 7යි, 19 10යි, 2020 15යි, 2021 12යි, 2022 14යි, 2023 30යි, 2024 38යි, 2025 තුන්වන මාසයේ 10 වෙනිදා දක්වා 15යි ශීඝ්‍ර වැඩිවීමක් තියෙනවා. මේ වෙනකොට මුළු එකතු 153ක්. ඒකෙන් ලිංගික අතවර 100යි, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම 2යි, පහර දී තුවාල සිදු කිරීම 13යි, බැන තර්ජනය කිරීම 11යි, සාපරාදී බිය ගැන්වීම 12යි, රාජකාරියට බාධා කිරීම 4යි, ස්ත්‍රී දූෂණ 3යි, බරපතල ලිංගික අපයෝජන 3යි. ඒ අතරින් නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති සංඛ්‍යාව නඩු 3ක් තිබෙනවා. අධිකරණයට කරුණු වාර්තා කරලා තිබෙනවා නඩු 148ක. සිවිල් අධිකරණයෙන් විසඳා ගැනීමට උපදෙස් දීපු එක සිද්ධියක් තිබෙනවා. ආ දෙක ඒවා සම්බන්ධයෙන් මේ වෙන විට ගෙන ඇති ක්‍රියාමාර්ග ජාතික කාන්තා කමිටුවේ පැමිණිලි මධ්‍යස්ථානය වෙත 2022-25 කාලය තුළ සේවාස්ථාන තුළදී සිදු වූ ලිංගිකතවර පිළිබඳව ලද පැමිණිලි 5ක්ද, 19.38 කාන්තා උපකාරක දුරකථන සේවාව වෙත පැමිණිලි 4ක්ද ලැබී ඇති අතර, එම පැමිණිලි සම්බන්ධව හා ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව විස්තරාත්මක වාර්තාවක් ඇමුණුම 2 ලෙස සභාගත කරමි. මේකේ තියෙනවා සම්පූර්ණ විස්තර වාර්තාවක්. ශ්‍රී ලංකා පොලිසිය හා ළමහ කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසා වෙත වාර්තා වී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඒ ඇමුණුම 1ම වගුගත තොරතුරුවල දක්වා තිබෙනවා. ආ3 ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනත ඇතුළු කාන්තා හිංසනය සම්බන්ධ විධිවිධාන ඇතුළත් නීති රීති පිළිබඳව දැනුවත් කිරීම, කාන්තා හිංසනය සම්බන්ධයෙන් නිලධාරීන්ට එරෙහිවීමට ඇති අයිතිය පිළිබඳව සංවේදී කිරීම, කාන්තා හිංසන වාර්තා කිරීම හා වැළැක්වීම සඳහා 19.38 කාන්තා උපකාරක දුරකථන සේවාව පිළිබඳව දැනුවත් කිරීම, මෙන්ම කාන්තා හිංසන වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නීතිය බලාත්මක කිරීමේ ආයතන සමග ඒකාබද්ධව කටයුතු කරනු ලැබේ. තවද දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කාන්තා හා ළමා විෂයන් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් සම්බන්ධීකරණය කරගනිමින් දිවයිනේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන අයුරින් ජාතික කාන්තා කමිටුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව පහත වර්ගීකරණයන් ඔස්සේ වැඩසටහන් ක්‍රියා කරනු ලබනවා. පොලිස් නිලධාරීන්, පොලිස් හා ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරුන් කාන්තාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව සංවේදී කිරීමේ වැඩසටහන, රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන් ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා දැනුවත් කිරීම හා ආකල්ප සංවර්ධන වැඩසටහන, රැකියා ස්ථානයන්හි සිදුවන ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා නිලධාරීන් දැනුවත් කිරීම, කාන්තාවන් හා ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ කාන්තා හා ළමා හිංසනය වැළැක්වීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පුහුණු වැඩසටහන්, ඒ අනුව 2023 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වලදී 2023 වර්ෂයේ පවත්වන වැඩසටහන් 4කින් රාජ්‍ය නිලධාරීන් 417ක්, 2024 වැඩසටහන් 11කින් රාජ්‍ය නිලධාරීන් 980ක්, 2025 ජනවාරි මාසයේදී වැඩසටහන් 5කින් රාජ්‍ය නිලධාරීන් 620ක් අපි මේ වෙනකොට පුහුණු කරලා තිබෙනවා. මීට අමතරව රාජ්‍ය ආයතනවලදී කාන්තාවන්ට එරෙහිව සිදු කරනු ලබන හිංසන ක්‍රියා මැඩ පැවැත්ම සඳහා රාජ්‍ය ආයතන මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසා මගින්ද පවත්වාගෙන යනවා. ඒ අනුව 2023 වැඩසටහන් 2442කින් පොලිස් රාජ්‍ය නිලධාරීන් 175255ක් දැනුවත් කරා. 2024 කරලා තියෙන වැඩසටහන් 283ක්, ඒකෙන් රාජ්‍ය නිලධාරීන් 161812ක් දැනුවත් කරලා තිබෙනවා. 2025 ජනවාරි මාසයේදී මේ අවුරුද්දේ ජනවාරි වල වැඩසටහන් අපි 186ක් දියත් කරා. 19,784ක් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරා. 2025 පෙබරවාරි මාසයේදී වැඩසටහන් 148කින් රාජ්‍ය නිලධාරීන් 16,954ක් දැනුවත් කරා. ආ කොටස අදාළ නොවේ. ස්තුතියි.
ස්තුති ගරු ඇමතුමිය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයට පොරාතුව මම ඔබතුමීට කියනවා, ඇත්තටම රැකියාව අතහැරලා ගියපු කාන්තාවන්ගෙන් කරපු සමීක්ෂණයක තියෙනවා එයින් 125ක් නැවත වතාවක් සේවයට එන්න කැමති කියලා. ඒ අයට සිදුවන වාචික හිංසනයෙන් ඒගොල්ලන් නිදහස් වෙනවා නම් ඒගොල්ලෝ එන්න කැමති කියලා. ඒකට අපිට මේ තියෙන දත්ත දිහා බලපුවාම ඇත්තටම අපිට කියන්න අමාරුයි මේ සිදුවෙන සමස්තය කියලා. මොකද ගොඩක් වෙලාවට කාන්තාවෝ ඒක දැනුවත් කරන්නේ නැහැ, පැමිණිලි කරන්නේ නැහැ. නමුත් පහු වෙනකොට මං හිතන්නේ 2020 20න් පස්සේ වගේ දැනුවත් කිරීම වැඩිවීම තුළ මම හිතනවා අර අවයනස් ප්‍රෝග්‍රෑම්ස් එහෙම වැඩි කරපු ඒවා තුළ ලැබිච්ච ප්‍රතිඵල හැටියට මම දකිනවා. අපිට ඒකට සතුටු වෙන්න බෑ. ඒ කියන්නේ කාන්තාවන්ට එරෙහිව සිද්ධ වෙන හිංසනයන් තියෙනවායි කියලා. ඒ නිසා තමයි අපි කාන්තා දිනයේ දවසේ C190 බලාත්මක කරන්න කියන යෝජනාවත් කරේ. ගරු ඇමතුමිය, මම ඔබතුමියගෙන් පළවෙනි අතුරු ප්‍රශ්නයේ හැටියට මම අහනවා. දැන් අපි දකිනවා කාන්තාවන්ට එරෙහිව සිද්ධ වෙන, මං කියන්නේ රජයේ ආයතනවල පමණක් නෙවෙයි, එළිය ගත්තත් කාන්තාවන්ට එරෙහිව සිද්ධ වෙන සමහරලාට ඝාතන වෙන්න පුළුවන්, හිංසනයන් වෙන්න පුළුවන්, ඒවා මාධ්‍යයේ භාවිත පෙන්නකොට, මාධ්‍යයේ ප්‍රචාරය කරනකොට ඒ අයගේ පවුල්වල අයටත් ඒක තුළ ගෞරවය හානි වෙන විදිහේ අවස්ථාවන් සිද්ධ වෙනවා. ඒක නිසා මම ඔබතුමියගෙන් අහනවා, දැන් අපි දන්නවා ඒ කාන්තාව මිය ගියත් ඇයට ගෞරවයක් තියෙනවා. ඇගේ නම හෙළි නොකරත් වටපිටාව ඔක්කොම කිව්වට පස්සේ කවුරුණත් ඒක හොයන්න බලනවා. අපිට උදාහරණ ඕනනම් මට මතක් කරන්න පුළුවන්, මං හිතන්නේ ඒක මතක් නොකරන එකත් හොඳයි, ආයේ ඒව අලුත් වෙන නිසා. එතකොට එහෙම තත්ත්වයක් තියෙනවා. ඇය මිය ගියත් ඇගේ දරුවෝ ජීවත් වෙනවා. මම දැක්කම ඊයේ පෙරේදාත් තියෙනවා අනියම් පෙම නිසා. එතකොට මරණයට හේතුව මං හිතන්නේ ඒ විදිහට දක්වන්න අවශ්‍යද කියලා. ඒ නිසා මම අහනවා ඔබතුමියගෙන් මේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන්, මේ කාන්තාවන්ගේ හිංසනයට ලක් වෙන, ඝාතනයට ලක්වන කාන්තාවන්ගේ ගෞරවය රැක ගැනීමට මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ඔබතුමිය ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියලා.
බොහොම ස්තුතියි ප්‍රශ්නයට. ඇත්තටම අපි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයත් අපේ කාන්තා කමිටුවේ විශේෂ නිර්ණායක, විශේෂයෙන්ම මේ අපරාධයක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණය කොයි ආකාරයට වෙන්න ඕනද කියලා දැනට අපි ඒ වෙනුවෙන් නිර්ණායක මාලාවක් අපි හදාගෙන යනවා. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියත් ඒකට අපිට සම්බන්ධ වෙනවා. ළමයින්ගේ සිද්ධි සම්බන්ධව කොයි විදිහටද සිද්ධි වාර්තා කරන්නේ කියන එක, ඒකත් එක්ක අපි ජනමාධ්‍ය අමාත්‍යාංශත් එක්ක ඒකාබද්ධ වෙලා මේ මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධව අපි දැනට ක්‍රියාමාර්ග සූදානම් කරමින් ඉන්නවා.
ඊළඟ අතුරු ප්‍රශ්නය, අපි දැක්කා ඊයේ පෙරේදත් අවස්ථා ගණනාවක් මේ නම් සිද්ධි වාචක වගේ කියන්න ගියාම නැවත වතාවක් ඒවට අවධානය යොමු වෙන නිසා මම ඒ සිද්ධි ගැන කියන්නේ නැහැ. නමුත් මේ මෑත මාසයේ දෙක ඇතුළත අපි දැක්කා දැවැන්ත බරපතල ලිංගික හිංසනයන් සිද්ධ වෙච්ච අවස්ථාවන්. ඒවා රජයේ කාර්යාල ආශ්‍රිතව, රජයේ දෙපාර්තමේන්තු ආශ්‍රිතව සිද්ධ වෙච්ච දේවල්. එතකොට මේවා සම්බන්ධයෙන් නඩු පරක්කු වීමත් මං හිතන්නේ මේ තියෙන මේ මේ ප්‍රවණතාවය අඩු නොවෙන්නට හේතුවක් වෙනවා. මං හිතන්නේ මෙතන අධිකරණ ඇමතුමත් ඉන්න නිසා එතුමා දන්නවා අධිකරණයේ ඇතුලේ කාන්තා හා ළමයින්ට එරෙහිව සිද්ධ වෙලා තියෙන හිංසනයන් ඉතා දැවැන්ත විදිහට තියෙනවා. 44,000ක් විතර තියෙනවා නඩු අහන්න. එතකොට මම අහනවා ඔබතුමියගෙන්, මම දැක්කා මේ ඊයේ පෙරේදා හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ දියණිය වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහට ඇවිල්ලා ඇගේ වයස අවුරුදු 11ක් වෙච්ච දියණිය ඇතුළු 40,000ක් වෙච්ච වින්දිත දරුවන් වෙනුවෙන් සාධාරණයේ යුක්තිය ඉෂ්ට කරන්න කියලා මාර්තු මාසයේ මුල ඉඳලම මේ හැම සඳුදාම ඇවිල්ලා මම දැක්ක මාධ්‍යය යනවා. ඒකෙදී ඇය නීතිපතිතුමාට බරපතල චෝදනා එල්ල කරනවා. පිටු 30ක වාර්තාවක් කියවගන්න බැරුව අවුරුදු 7ක් නඩුව අදිනවා කියනවා. ඊළඟට විත්තිකරුවෙක් නැති නඩුවක් ඇදගෙන යනවයි කියලා කියනවා. ඊළඟට රසපරීක්ෂක වාර්තාව නොබලා උපදෙස් ලබා දීලා තියෙනවා කියනවා. ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරියේ 40,000ක් පැමිණිලි හිර වෙලා තියෙනවායි කියනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ ළමා අපරාධ නඩු 4,000ක් හිර වෙලා තියෙනවා කියනවා. ඒ වගේම මෙන්න මේ කාරණා ගැන ඇය මතක් කරමින් එයා කියනවා මේකට පාරදෘශ්‍ය විමර්ශනයක් ඉල්ලන්න කියලා. එයා අදාළ නිලධාරීන්ගේ නම්ගම් පවා හෙළි කරනවා. මේක ඍජුවම ජනාධිපතිතුමාට ඇය ලිපි දෙකක් ඉදිරිපත් කරලා තිනවා. මම ඒක සභාගත කරනවා. ඒකෙදී මවක් හැටියට ඇගේ වේදනාව සාධාරණ වෙනවා. මම අහනවා ඇගේ දියණියගේ නඩු අංකය වෙන්නේ L60041-18, නීතිපති ගොනු අංකයේ CH-WP4-14-18. එතකොට මේක අමතරව මේක මීගම්බේ මහේස්ත්‍රාත් උසාවි කතා කරන නඩුවක්. මේ වින්දිත දැරියගේ නඩුවට එකම
ඇය කියන හැටියට විතරක් නෙවෙයි සංඛ්‍යාලේඛන ආරම්භ බලපුවාම හිර වෙලා තියෙනවා ළමා අපයෝජන හා කාන්තා නඩු 4000කට විහා ගිහිල්ලා මෙන්න මේවා විමර්ශනය කරලා කඩිනම් විසඳුම් ලබා දෙන්නට ඔබතුමී අධිකරණ ඇමතිතුමත් එකතු වෙලා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියන එක මේ සභාවට දැනුවත් කරන්න. ඒ වගේම මවක් හැටියට ඇයට ලබා දෙන පිළිතුර මොකද්ද කියන එකත් ඔබතුමී
කියන්න.
ඒකෙදි කියන්න ඕනේ ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි හැටියට ලැබිලා තියෙන විශේෂයෙන්ම 19:26 උපකාරක සේවාව ළමා අපරාධ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා වෙන උපකාරක සේවාව 19:26 හරහාත් ඍජු පැමිණිලි හැටියටත් ලැබිලා තියෙන ලංකා පුරාම මෙතෙක් ලැබිච්ච නඩු 40,000ක් විශේෂයෙන්ම පහුගිය අවුරුදු 10ක විතර සීමාවක් තිස්සේ ලැබිච්ච පැමිණිලි 40,000ක් තමයි ඔය වාර්තාගත වෙන්නේ. ඒ නඩු එකක්වත් ඒ එක නඩුවකවත් කටයුතු සිදු නොවී ගොඩ ගැහිලා තියෙනවා නෙමෙයි. ඒවා ලංකා පුරාම උසාවිවල විමර්ශනය වෙනවා, රස පරීක්ෂා වාර්තාවලට යවනවා, ඒ වගේම නීතිපතිගේ උපදේශපතා තොරතුරු ලබා ගැනීම සඳහා ඒ තියෙන නඩු, ඒ නඩු 40,000ම ලංකා පුරාම අධිකරණවල කතා වෙමින් පවතින සෑම දිස්ත්‍රික්කයේම විභාග වෙමින් පවතින ඒවා. ඒවායේ සමහරක් ඒ නඩු මේ වෙනකොට නඩු කටයුතු අවසන් වෙලා තිබෙනවා. හැබැයි අපේ වෙබ් අඩවිය තුළ ඒවා අන්තර්ජාලයේ, ඒ කියන්නේ අපේ වෙබ් අඩවිය තුළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඒක යථාවත් නොවීම, අප්ඩේට් නොවීම කියන කාරණාව එතන තියෙනවා. ඒ කියන්නේ සවය 40,000 කියන සංඛ්‍යාව දැනට මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් ඉවර වෙලා තියෙනවා. නමුත් ඇත්තම කතාව පසුගිය කාල පරාසය තුළ ළමා ආරක්ෂණ අධිකාරියේ පැවතිච්ච සේවක ගැටලු, ඒ වගේම නීතිඥ මහත්ම මහත්මීන්ගේ තිබුණ හිඟකම ආදී කාරණා සම්බන්ධව ඒක ඉතා විශාල මන්දගාමී ස්වභාවයක් තිබුණා. ඒක අපි පිළිගන්නවා. ඒ නිසාම මෙවර අයවැයෙන්, ඒ වගේම තමයි නව සේවක බඳවා ගැනීම වලින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පමණක් 109ක් අලුතෙන් බඳවා ගැනීමට කාඩර් එක වැඩි කරගන්නට අපිට අවසර ලැබිලා තිබෙනවා. ඒ නිසා මේ නඩු කටයුතු ටික මෙතනින් ඉස්සරහට ඉතාමත් වේගවත්ව ඉවර කරන්න පුළුවන්, කාර්යක්ෂමව අවසන් කරන්න පුළුවන්. මෙතෙක් ගොඩර ගිහිලා තිබෙන නඩු වලට ඒ කාර්යක්ෂමතාවය ලබා දෙන්නත්, මෙතනින් ඉදිරියට වර්තා වන නඩු කඩිනම්ින් විසඳන්නටත් අපේ කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම තමයි අපි මේ වෙලාවේ කියන්න ඕනේ පහුගිය කාල පරාසයන් තුල සිද්ධ වෙච්ච නඩු සම්බන්ධයෙන් ගත්තත් රස පරීක්ෂණ වාර්තා, DNA වාර්තා සහ මේ මෑත මාසයක දෙකක කාලය තුල වාර්තාවෙච්ච ඒවායේදී විඳිතයන් හඳුනා ගැනීම කඩිනම් කරලා තිබෙනවා, DNA වාර්තා ඉක්මන් කරලා තිබෙනවා, ඒ වගේම රස පරීක්ෂණ වාර්තා ඉක්මනින් ගෙන්වාගෙන විශේෂයෙන්ම අනුරාධපුර සිද්ධියේදී අද දිනේදී නැවත ඒ සිද්ධියේ උසාවියට එනවා, DNA වාර්තාව සඳහා යොමු කරලා තිබෙනවා. ඒ වගේම ඔබ සඳහන් කරපු ඒ විශේෂිත සිද්ධිය ගත්තොතින් ඇය මාව හමු වීමට පැමිණියා. අපි එතුමිය සමග සාකච්ඡා කළා. ඒ වගේම මේ අප්‍රේල් 30 වෙනිදාට පෙර, අප්‍රේල් 30 වෙනිදා කියන්නේ ජාත්‍යන්තර ළමා ශාරීරික හිංසනය වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර දිනය. ඒ වෙනකොට අපි දැනට අපි ඉදිරිපත් කරලා තිබෙනවා ශාරීරික දඬුවම් වැළැක්වීම සඳහා වන පනත. එතුමිය අපේ අධිකරණ අමාත්‍යතුමත් එක්ක අපි ඒක කතා කරමින් සාකච්ඡා කරමින් තිබෙනවා. අපි ඒක කටයුතු අවසන් කරනවා. එතුමියගේ නඩුව සම්බන්ධයෙන් ගත්තත් අපි ඉතාමත්ම කාර්යක්ෂමව ඒ සඳහා විසඳුම් ලබා දීම සඳහා බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
Okay, make it short, honorable member, please. We have spent a lot of time on that question.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ මට වඩා අනික් ප්‍රශ්නවලට කාලය ගත වුණයි කියලා. මම කෙසේ වෙතත් ඇමතුමිය මංගබතුමියකින් අහන්නේ, දැන් අපි දන්නවා දරුවන් සම්බන්ධයෙන් සිද්ධිවලදී දරුවෝ වයසේ ඈමත් එක්ක එදා වෙච්ච සිද්ධිය කියන්න මැලිවීමක් තියෙනවා. එතකොට වාර්තා ආරම්භ කරන්න සමහර ඒවා අවුරුදු 15ක් විතර ඇදිච්ච නඩුත් තියෙනවා. ඒ නිසා හැකියාවක් තියෙනවාද කියන එක සලකා බලන්න ඕනේ. අලුතින් උසාවි හදනවාට එහෙම නැත්නම් නිලධාරි හොයන එකට වඩා ඒකත් හොඳයි. සතියේ එක දවසක් පවතින අධිකරණවල මේ නඩු ටික අහලා ඉවර කරන්නට හෝ කඩිනම් කරන්නට හැකියාවක් පවතිනවාද?
මං හිතන්නේ මං ඒකට පොඩි උත්තරයක් දෙනවා. විශේෂයෙන්ම අපි මේ පසුගිය අපේ අඟහරුවාදා දිනේ පැවතිච්ච කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී එකක් තමයි ওই පළමු වෙනිවරට ඒ සිද්ධිය වීඩියෝ සාක්ෂිය ලෙස සටහන් කර ගැනීම පිළිබඳව අපි මේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය එක්කත් අපේ අමාත්‍යාංශයත් අපි ඒකාබද්ධව එදා ඒ දින අපි තීරණයකට එළඹියා.
ඒ වාර්තාවන පළමුවන සිද්ධියේදී දරුවන් සම්බන්ධ වීඩියෝ සාක්ෂි සටහන් කරගනිමු කියන කාරණාව. ඒ වගේම තමයි අධිකරණ ක්‍රියාවලිය ගත්තොත් ඒක අධිකරණ ක්‍රියාවලිය වේගවත් කරන්න වශයෙන්ම ඒක වෙන් කර දැනටත් එහෙම දින තියෙනවා ඒකෙදී. ඒ ඊළඟ කාරණාව තමයි ඔය ළමයින් සම්බන්ධ කාරණාවේදී අපි බන්ධනාගාරගත කරලා ඉන්න දරුවා නැත්නම් අපි පරිවාසගත කරලා ඉන්න දරුවන්ව නැවත නැවත උසාවියට ගෙන එන්න නැත්නම් විඳිතයන් අපරාධකාරුවන්ට අනාවරණය නොවෙන්න ස්කයිප් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාරේ නැත්නම් පරිවාසයේ ඉඳලම සාක්ෂි සටහන් ලබා දෙන්න පුළුවන් වෙන විදියට අපි කටයුතු කරමු කියන එක අපි එදා උපදේශක කාරක සභාවේදී අපි සාකච්ඡා කරා. මම හිතන්නේ තවදුරටත් මොනවා හරි ඔබට අධිකරණමය ක්‍රියාවලිය දැන ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් මම අධිකරණමතුමාට බොහොම ස්තුතියි.
Question number 9 on today's questions for oral answers. Honorable Lal Premanath was Miniso Health and Mass Media.
Garu niyojya kathanayakathumani mam prashnaya saukhyamithuma ayithari yomu karanawa.
Garu niyojya kathanayakathumani ithuma ahana prashne aayaka Sri Lanka yathi rajya rohal sankhyawa 1208 ki ema rajya rohal wargikarane yanuwa jathika rohal 3 shikshan rohal 17 විශේෂිත රෝහල් 14 අධ්‍යක්ෂ මණ්ඩලයට කළමනාකරණය රෝහල් 2 දිස්ත්‍රික් මහ රෝහල් 20 මූලික රෝහල් A වර්ගයේ 35 B 45 ප්‍රාදේශීය රෝහල් A 67 B 148 C 277 ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 580 මුළු එකතු 1208 ඊළඟ තුන්වෙනි කොටස අහන්නේ මාතර දිස්ත්‍රික්කය තුල පවතින රෝහල් දිස්ත්‍රික් මහ රෝහල් 1 මූලික රෝහල් A 1 මූලික රෝහල් B 1 ප්‍රාදේශීය රෝහල් A 3 ප්‍රාදේශීය රෝහල් B 6 ප්‍රාදේශීය රෝහල් C 7 ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 18 A1 ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන ඒකක සංඛ්‍යාව 18 කි එම මධ්‍යස්ථාන සඳහා ලෝක බැංකු ණය මගින් හෝ වෙනත් ආකාරයකින් ETU සඳහා ලබා දුන් පහසුකම් කවරේද කියන එක ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 18 සඳහාම මූලික හදිසි ප්‍රතිකාර සේවය ETU ලබා දීම සඳහා ECG machine, nebulizer, sucker machine, ETU beds, multi monitors, oxygen concentrators, regulators, spinal boards මිලදීගෙන ඇත. තවද ආයතන කීපයක් සඳහා laryngoscope, infusion pump, drugs trolley, patient trolley, wheelchair මිලදීගෙන ඇත. ඇතම් ප්‍රාථමික සත්කාර ඒකකයන්හි හදිසි ප්‍රතිකාර ඒකක ආයතනය තුලම පවත්නා පහසුකම් නවීකරණය කරමින් ඉදිකර ඇති අතර එසේ කළ නොහැකි ස්ථානවල නව කාමරයක ඉදිකර ඇත. නමුත් 30 ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය දැනට බදු පදනම් මත ලබා ගන්නා ලද නිවසක පවත්වාගෙන යන බැවින් නව හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීමට හෝ දැනට පවත්නා ඒකකයේ නවීකරණය කිරීමට හෝ මෙතෙක් හැකියාවක් නොමැත. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය PSSP හරහා මීට අවශ්‍ය මූලික ප්‍රතිපාදන ලබා දීම සිදු විය. මේ ව්‍යාපෘතිය දැන් අවසන්. ඊළඟ තුන්වෙනි කොටස අහන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය 2019 සිට 2024 වර්ෂය දක්වා ක්‍රියාත්මක වූ අතර ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක නවීකරණය කිරීම සඳහා 2022 හා 23 වර්ෂවලදී මුදල් වෙන් කර ඇත. හතරවෙනි කොටස අහන්නේ ඒ කාලේ හිටපු අමාත්‍යවරු කවුද කියලා. සෞඛ්‍ය අමාත්‍ය මේ විෂයභාරව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන 2022/4/18 සිට 2022/5/9 දක්වා, කෙහෙලි රඹුක්වැල්ල 2021/8/16 සිට 2022/4/7 දක්වාත්, 2022/5/20 සිට 2022/7/20 දක්වාත්, වෛද්‍ය රමේෂ් පතිරණ 2023/10/24 සිට 2024/9/23 දක්වාත්. පස්වෙනි කොටස මාතර දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාථමික සත්කාර ඒකක 18න් 17ක් දැනට හදිසි ප්‍රතිකාර ඒකක ලෙස පවත්වාගෙන යන අතර 30 ප්‍රාථමික සත්කාර ඒකකයේ පමණක් කුලී පදනම් මත පවත්වාගෙන යන ලබන ගොඩනැගිල්ල ක්‍රියාත්මක වන බැවින් එම හදිසි ප්‍රතිකාර ඒකකයේ නවීකරණය කර ක්‍රියාත්මක නොවන නමුත් නෙබියුලයිසේෂන් වැනි ඇතම් ප්‍රතිකාර පමණක් සිදු කෙරේ. 6 කොටස දැනට අඩුපාඩු පවතින ප්‍රාථමික සත්කාර ඒකකවල ඉඩ පහසුකම් සහ උපකරණ හිඟියන් ඉදිරි ලෝක බැංකු ව්‍යාපෘති අතරම දැන් මේ ආරම්භ කරපු ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩි දියුණු කිරීමේ PHSEP ව්‍යාපෘති යටතේ ලබා දීම සැලසුම් කර ඇත. දැනට කුලී පදනම් මත පවත්වාගෙන 30 ප්‍රාථමික වෛද්‍ය සෞඛ්‍ය ප්‍රතිකාර ඒකකය ඉදිරියේදී රජයේ පරිශ්‍රයක ස්ථාපිත කිරීමට පියවර ගනු ලැබේ. ඈ පැන නොනගී.
Honorable Member, do you have any supplementary questions?
Mata ekak prashnayak tiyenawa niyojya kathanayakathumani. Dan me uttare anuwa mama asen dakapu sthanayak tiyenawa Mathara district ke Pitabeddara pradeshika lekan kottasira Deigaspa prathamika saukhya madhyasthana. Rogi mahajanata 23000k pamana seva labana ayathanaya. Metanath eveni ETU ekak lokabanku aadhara mata sthapitha karala thibuna unath අද වෙනතුරුත් එහි ගොඩනැගිල්ල සහ ඒ උපකරණ සියල්ල තිබිලත් තවමත් එහි ප්‍රතිකාර සිදු වෙන බවක් පේන්න නැහැ. මම ඒකට කීපතාවක් ගියා. වෛද්‍යවරයාත් මට පවසා සිටියා. එතකොට පිළිතුරේ පොඩි පටහැනි භාවයක් තියෙන එහෙම එකක් වෙලා තියෙනවද කියන එක.
මම එතුමාගේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කරන්නම්. මෙතන සමහර ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වල ප්‍රශ්නයක් පවතිනවා මේ වෛද්‍යවරු සහ කාර්යමණ්ඩල යොමු කිරීමේදී උපකරණ ලබා දුන්නත් කොමත් මේ PSSP ව්‍යාපෘතියේ දෙවෙනි කොටස අලුත් ව්‍යාපෘතියක් හැටෙන PHSCP එකේදී දැනට පවතින ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක සහ ප්‍රාදේශීය රෝහල් වල තියෙන මේ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයන් සංවර්ධන සඳහා අපි මුදලක් වෙන් කරන්න බලාපොරොත්තුක් වෙනවා.
Question number 10 for oral answers, Honorable Ruwan Tilaka Jayakodi to ask the Prime Minister, Minister of Education, Higher Education and Vocational Education.
Garu niyojya adhyapana amathumani mama ubathigen prashne ahawa.
Garu niyojya kathana amathumani mama pilithura sapayenawa. Prashna anka A1 mema pihinum tatakaya janadhipathi vidyalaye pihinum tatakaya namin nomathi athara එම ඉදිකිරීම ව්‍යාපෘතිය මිනවරු රජී රණතුංග ආදර්ශ ප්‍රාථමික විදුහලේ පිහිනුම් තටාකයේ නමින් 2012/06/03 දින ආරම්භ කළ ඇත. දෙක පිළිතුර මෙම ව්‍යාපෘතිය සඳහා මූලික ඇස්තමේන්තු කර ඇති මුදල මිලියන 150ක් පමණ වේ. මේ වන විට වේදම් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 187.8ක් වේ. රෝම ඉලක්කම් අංක 3 මෙම ව්‍යාපෘතිය කොන්ත්‍රාත්‍ර බස්නාහිර පළාත් සභාවට අයත් අධිරාජ්‍ය ආයතනයක් වන බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත. එක් එක් වර්ෂවල සිදු කර ඇති වැඩ ප්‍රමාණයන් 90 සකස් කර ඉදිරිපත් කර ඇති අධියර සඳහා ඇස්තමේන්තු වලට අදාළව නිදහස් කළ හැකි ප්‍රතිපාදන ඒ වර්ෂවලදී වෙන් කර දී ඇත. එබැවින් ව්‍යාපෘති සඳහා මුදල් ගිණුමක තැන්පත් කර තිබී නැත. රෝමේකල් ඉලක්කම් මාර්ග 4 ඉහත 3 පරිදි වේ. ප්‍රශංක A1 ඉහත පිහිනුම් තටාකයේ ඉදිකරනු ලබන කොන්ත්‍රාත්කරුවන්නේ බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය. A2 බස්නාහිර පළාත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති පරිදි රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක් වන බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය වෙත කොන්ත්‍රාත්ව ඍජුව ප්‍රදානය කර ඇත. රෝමිලකම් 3 මේ වන විට මෙහි ඉදිකිරීම ව්‍යාපෘතියේ 70%ක් පමණ අවසන් කර ඇත. 4 පිළිතුර ඉදිකිරීම සම්පූර්ණ අවසන් කිරීම සඳහා තවදුරටත් ගතවන කාලය මාස 12ක් පමණ වේ. 5 පිළිතුර මේ වන විට මෙම ව්‍යාපෘති සඳහා 2012 වර්ෂයේදී ගන්නාල තීන්දුව අනුව පවර ලද නමුත් ඊට පසු එළඹෙන එක් එක් වසරවලදී ඒ සම්පූර්ණ කිරීම නියම කිරීම සඳහා සාධන අද ඉතිරි වැඩ ඇස්තමේ සඳහා සම්පූර්ණ ප්‍රතිපාදන වෙන් කිරීමට තරම් ප්‍රමාණවත් ප්‍රතිපාදන බ්‍රහස්පතින්දා පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශ වෙත වෙන්වී නොතිබිනි. වාර්ෂික පළාත් අයවැය සඳහා යෝජනා ලෙස ඉදිරිපත් කරන ලද සෑම වර්ෂයකම පහ ඉන් කොටසක් පමණක් අනුමත වීම සහ ඉන් ප්‍රමුඛතාවයේ පුනරාවර්තන වැඩවලට හිඟ ප්‍රතිපාදන වෙනුවෙන් වැයකර තිබීම මෙම ඉදිකිරීම ප්‍රමාද වීමට හේතුවක් ව ඇත. ප්‍රශංක A පිළිතුර අදාළ නොවේ.
මම
any supplementary questions honorable member?
නියෝජ්‍ය කතානායකතුමනි, ඔබ දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ආසනය කියන්නේ ඔහු කාලේ දේශපාලන අධිකාරී විසින් තම අවභාවිත කරපු ඉතාමත්ම බලය අයුතු ලෙස භාවිත කරපු ඒ ප්‍රදේශයක්. මොකද ඒ සම්බන්ධ කියන්නේ විශාල වශයෙන් ගොඩනැගිලි සමහර ගොඩනැගිලි භාවිත කරන්න පුළුවන් ඒවත් කඩලා වෙනත් විදිහේ ගොඩනැගිලි හදලා ඒ දේශපාලන හෙංචයයන්ට හෙංචයන් දේශපාලන ප්‍රාසභාවල දේශපාලන අධිකාරියට ඒ සමහර අයට ඒ ගොඩනැගිලි ලබා දීලා තිබෙනවා විශේෂයෙන් මතක් කරන්න ඕන පන්සිල් කර ප්‍රදේශයේ ඒ පාලමක් තිබුණා ඒ පාලම යම් මට්ටමකට භාවිත කිරීමේ හැකියාවක් තිබිච්ච පාලමක් නමුත් එය කඩා එය ඉවත් කරලා දැන් අවුරුදු 5කට වඩා කාලයක් වෙනවා ඒක සඳහා මුදල් ප්‍රතිපාදනය වෙන්න නොකර දේශපාලන අවස්ථාවක් මත ඒක හදලා නැහැ. එහෙම තත්ත්වයක් තුළ තමයි මේ මිනුවන්ගඩ ප්‍රදේශයේ මේ අපේ නියෝජ්‍ය ඇමතිතුමා ප්‍රකාශ කළ පරිදි රජී රන්තුංගේ විද්‍යාලයත් මේ පිහිනුම් තටාකයේ ඉදිකිරීම මඟ නවත්වලා තිබෙන්නේ. ඒ නිසා මේ ප්‍රදේශ ජනතාවට සාධාරණ සැකයක් ඇති වෙලා තිබෙනවා. මේ මුදල් යම් අවභාවිතාවක් වෙලාද මේ අවශ්‍යතාවය මත සමහර මුදල් වෙන් කළා නැතිද කියන ප්‍රශ්නේ. ඒ නිසා මම මෙතුමන් අහනවා අපේ නියෝජ්‍ය ඇමතිතුමා අහනවා මේ සඳහා මේ සම්පූර්ණ මුදල් ඒ සඳහා භාවිතා කරලා ඒ පූර්ණ විගණනයකට භාජන වෙලා තිබෙනවද? ඒ මුදල් යම් අවභාවිතාවක් සිදු වෙලා තියෙනවද කියන අදහස ඔබතුමාට තිබෙනවද?
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ස්තුතිය ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම පිහිනුම් තටාකය ආරම්භ කිරීම සිද්ධ වෙන්නේ 2012. ඊට පසුව දැන් 2024 දක්වා වරින් වර මුදල් ප්‍රතිපාදක වෙන් කරමින් තමයි මේ කාර්යය සිද්ධ වෙන්නේ. එතකොට දැනට 70% ප්‍රමාණයක් තමයි වැඩ අවසන් වෙලා තියෙන්නේ. මතු පිටින් බැලන විට මේ කාරණාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් අක්‍රමිකතාවක් පේන්න තියෙන නිසා මේ වෙන විට විගණන ක්‍රියාවලියක් ආරම්භ වෙලා තියෙනවා. දැනට අපිට ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අපිට සම්පූර්ණ විගණනය සම්බන්ධයෙන් අපිට අපි ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාවලිය කරමින් පවතින බව දන්වන්න කැමැති. ස්තුතියි.
දෙවෙනි අතුරු ප්‍රශ්නය අපි මේ ගැන සොයා බැලීමේදී ඉදිකිරීම් ආයතනය ඒ විසින් PRDG විසින් කියලා තිබෙන්නේ පිහිනුම් තටාක ඉදිකිරීම සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල අදාළ මුදල ප්‍රතිපාදන ප්‍රමාද වීම මේ දියකීමට නොහැකිම ලෙසයි. නමුත් රුපියල් මිලියන 199ක් ලක්ෂ 1991ක් 1990ක් වියදම් කරලා ඒ වියදම් කරපු මුදලත් එක්ක දැන් ඒ පිහිනුම් තරලාකයේ නැවත වතාවක් සමහර ටයිල් ගැලවිලා ඒ අදාළ නැවත වතාවක් ඒ මුදල් අවභාවිතාවේ ඒ මුදල් කිසිම ආකාරයකින් මහජනතාවට අවශ්‍ය ප්‍රති භාවිතා කිරීමේ නොහැකියාව ඉදිරියට තිබෙනවා ඒ පිහිනුම් තරලාකයේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් මේ අසංවිධානාත්මකව මෙසේ කටයුතු කිරීම සම්බන්ධය ඒ සම්බන්ධව 2012 වසරේ ඉඳලම අවසර 13ක්ම ඒ මහජන මුදල් මෙසේ අවභාවිතා කරලා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කිරීමට මම යෝජනා කරනවා අමාත්‍යතුමනි.
අර නියෝජ්‍ය කථානායකතුමනි ස්තුතියි. ඔව් මේ සම්බන්ධ විගණන පරීක්ෂණය පවත්වනවා. ඒ අතරතුර අපි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෙනත් පරීක්ෂණ මණ්ඩලයක් මේ සම්බන්ධයෙන් පිහිටියම සම්බන්ධයෙන් අපි ලීදා මට සාකච්ඡාවල ඉන්නවා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් දැනුවත්ව ඉන්නේ. ඒ නිසා අපි ඉදිරි ක්‍රියාමාර්ග කරනවා. බොහොම ස්තුතියි.
Second round for answer for oral questions, Honorable Chaminda Vijayasiri to ask the Ministry of Trade, Commerce, Food Security and Cooperative Development.
මහනවා ගරු කතානායකතුමනි.
ගරුණීය කතානායකතුමනි සභාගත කරන ප්‍රශ්න.
Question number 5. Honorable J.C. Alawathuwala to ask the Minister of Public Administration, Provincial Councils and Local Government.
මම අහනවා ගරු නියෝජ්‍ය කථානායකතුමනි.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි මම පිළිතුර සභාගත කරනවා.
On order of business today, we next have questions, understanding order 27-2 of the Parliament by Honorable Ravi Karunanaka. Honorable member had tabled this to the house before he left the house. Coming to motions at the commencement of public business, Honorable Leader of the House, item number 1, sittings of the
Parliament. පාර්ලිමේන්තුවේ රැස්වීම අංක 1 පාර්ලිමේන්තු ස්ථාරණිය කාටෙහි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30ට 30 සිට අපර භාග 12:30 දක්වාද අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය? අපර භාග 5:30ට කථානායකතුමා පාර්ලිමේන්තුව කල්තබිය යුතුය.
House agrees.
Ayes.
Item number 2, sittings of the Parliament, item number 2. Leader of the House.
The Dina Sreya Midi Mayor Parliament to the Das Visipai, Mayaka Bahaspadina, Purabaga Namati, Heaven and Take Kalta Beauty.
House agrees.
Ayes.